ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, තවත් සතියක අවසානයක්. අපේ දැන් අවධානය ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වන උණුසුම්, මේ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලොවට විශේෂාංගයට. අපේ මේ SBS සිංහල සේවයේ ලොවට විශේෂාංගයට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්, සුබෝදැසන.
ආයුබෝවන් නිපුණ.
හොඳයි, අපේ අද දවසේදී මුලින්ම අවධානය යොමු වෙන්නේ මාස ගණනක් පුරා ලෝකයේම අවධානයක් යොමු වුණු ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ තියෙන යුද්ධමය වාතාවරණයේ අලුත්ම තත්ත්වය ගැන. අපි පහුගිය සතියේදීත් මේ ගැන කතා බහ කළා. මේ වෙද්දී අපිට වාර්තා වෙනවා මේ ගාසා තීරයේ ගැටුම් නිසා පුද්ගලින් 18,500කට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා කියන දේ. ඒ වගේම මෙයින් බොහෝ පිරිසක් කාන්තාවන්, ඒ වගේම ළමුන් වීමත් කනගාටුදායක පුවතක්. කොහොම නමුත් ඊශ්‍රායලයේ සිදු කරන මේ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වෙද්දී ඇමරිකාව ඇතුළු වෙනත් රටවල් ලෝකයේ අනුමත නොකරන තත්වයකට පත්වෙලා තියෙන වෙලාවක ඊශ්‍රායල කියන්නේ තමන් සිදු කරන ප්‍රහාර කිසිවිටකත් නවතා දැමීමට තමන් සූදානම් නොවන බව. එවනම් මමල්, අපි ගාසා තීරය අලුත්ම තත්වෙන් අද කතා බහ පටන් ගමු.
නිපුණ, මෙතනදී මේ ගාසා තීරයේ ඇතිවෙන මේ යුදමය තත්ත්වයේ අලුත්ම ප්‍රවණතාවය අපේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවතත් යෝජනාවක් බහුතර කැමැත්ත ඇතිව සම්මත කරගත්තා වහාම මේ ගාසා තීරයේ සටන් විරාමයකට යා යුතුයි කියලා. මේකට ප්‍රධානම හේතුව වුණේ පහුගිය සති කිහිපයේ දිගින් දිගටම ඊශ්‍රායලයේ ආබල හමුදාව යොදාගෙන කරන මේ ප්‍රහාරවලින් අතිවිශාල සාමාන්‍ය ජනතාවක් ජීවිතක්ෂර පත්වනවායි කියන කාරණාව මුල් කරගෙන තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ විදිහට මේ යෝජනාව සම්මත කරගත්තේ. මීට කලින් අවස්ථාවලදී විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඉස්රායලයට පක්ෂපාති ස්වරූපයක් තිබුණා. නමුත් දැන් ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ අනතුරු ඇගීමක් තිබුණා. මේ විදිහට ඉස්රායලය සාමාන්‍ය වැසියන්ට හානි වෙන ආකාරයට මේ හමුදා මෙහෙයුම දියත් කිරීම නිසා ඔවුනට තියෙන ජාත්‍යන්තර සහය අඩු වෙන්න පුළුවන් කියලා අනතුරු ඇඟවීමක් කරා. ඉතින් මේකට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර සහය තිබුණත් නැතත් තමන් හමාස් සංවිධානය විනාශ කරන්න මේ සටන අවසානයක් දක්වා ගෙනියනවායි කියලා බොහොම දැඩි ලෙස ප්‍රකාශ කළ තිබුණා. ඉතින් මේ අතරතුරේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් දැන් ඊශ්‍රායලයට ගමන් කරලා ඊශ්‍රායල් බලධාරීන් සමග මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන් මේ දිගින් දිගටම සාමාන්‍ය ජනතාවට එල්ලවන හානි අවම කර ගැනීම සඳහා ඒ පිළිබඳ ඊශ්‍රායල් බලධාරීන්ට බලපෑමක් කරන්න මේ විදිහට ජෝ බයිඩන් ජනාධිපතිවරයා තමන්ගේ නියෝජිතයෙක් දැන් ඊශ්‍රායලයට යවලා තියෙනවා. ඊශ්‍රායල් බලධාරීන් මෙතනදී බොහොම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ යුද්ධයේ අවසානයේ ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා ඔවුන් ඒක කරගෙන යනවා. ජාත්‍යන්තර සහය තිබුණත් නැතත් තමන්ගේ යුද අරමුණ ඉෂ්ට කර ගැනීමට තමන් කටයුතු කරනවා. ඒකත් එක්කම මේ වෙනකොට ඔබ කලින් කිව්වා වගේ මේ සතිය වෙනකොට 18,600කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් ගාසා තීරයේ ජීවිතක්ෂරපත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම බටහිර යුරේට් සටන් උත්සන්න වීම නිසා ඒ ප්‍රදේශයේ සිය ගණනක් සාමාන්‍ය වැසියන් මේ වෙනකොට ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. ඊට වඩා අතිවිශාල සංඛ්‍යාවක් මේ වෙනකොට අවතැන් වෙන ඒ එකම රෝහල් වලට වෙච්ච විනාශය නිසා මේ තුවාල ලැබපු අයට නිසි ප්‍රතිකාර කරන්නට බැරි තත්ත්වය දැන් උද්ගත වෙලා තියෙනවා.
ඔය වගේම මේ වෙද්දි තවමත් ගිනිදල් ඇවිලෙන තත්වයක් තමයි යුක්‍රේනයේත් ඒ වගේම රුසියාවෙත් අතර තියෙන්නේ. තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් රුසියානු හමුදා විසින් දියත් කළ ඉරානයේ නිර්මාණය කරන ලද ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් බිම හෙළූ බවට යුක්‍රේනය ඊයේ දවසේදී ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් මොනවද අමල් වාර්තා වෙන අලුත්ම තොරතුරු?
මෙතනදී නිපුණ, යුක්‍රේනය සඳහන් කළා තියෙනවා රුසියාව අලුත්ම ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කිරීමේදී ඔවුන් 40කට වැඩි ඩ්‍රෝන් සංඛ්‍යාවක් භාවිතා කරමින් ඔඩෙසා ප්‍රදේශයේ ප්‍රහාර එල්ල කරන විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව සිවිල් ජනතාව ඉන්න ප්‍රදේශවල වැඩිපුරම මේ ප්‍රහාර එල්ල කරන්න යෙදුණයි කියන චෝදනාව කළා. එතනදී යුක්‍රේනයේ සඳහන් කළා ඔවුන්ට හැකි වුණයි කියලා රුසියාව විසින් ඒ එල්ල කරපු ඩ්‍රෝන ප්‍රහාර 42කින් 41ක් ව්‍යාර්ථ කරන්නට ඔවුන්ට හැකි වුණයි කියලා. ඔවුන් සඳහන් කරන්නේ ඩ්‍රෝන 41ක් ඔවුන්ගේ එයා ඩිෆෙන්න්ස් එක පාවිච්චි කරල ඔවුන්ට ඒව විනාශ කරන්නට හැකි වුණා. නමුත් එක ඩ්‍රෝණ යාත්‍රාවක කරපු ප්‍රහාරයක් නිසා පුද්ගලයන් 11 දෙනෙක් තුවාල ලබලා මේ අතරතුරේ ළමුන් 3 දෙනෙකුත් ඉන්නවයි කියලා ඔවුන් සඳහන් කළා තියෙනවා. ඉතින් මේ යුක්රේන් යුද්ධය තව දුරටත් දිගින් දිගටම යන අතරතුරේ රුසියාවේ පුටින් ජනාධිපතිවරයාත් මේ වෙනකොට නැවත අවධාරණය කළා තියෙනවා. ඔහුගේ බලාපොරොත්තුව මේ යුද්ධය සාර්ථකව නිමා කරන්න, ඒ කියන්නේ මේ යුක්රේනයට එරෙහි කරන සටන ඔහු දිගටම ගෙනියනවා කියන කාරණාවත්, ඒ එක්කම රුසියාව සහ යුක්රේනය අතර ඒ දේශ සීමාවල දැනට තියෙන සටන් තවත් උත්සන්න කරන්නටත් පමණ කැපවෙනවා කියන කාරණාව පුටින් ජනාධිපතිවරයා අවධාරණය කළ තියෙනවා. ඒ එක්කම දිනපතා ඒ වාර්තා වෙන සාමාන්‍ය වැසියන් පීඩාවට පත් වෙන ඒ කාරණාව ඒ ආකාරයෙන්ම මේ පහුගිය සතියේ අපිට වාර්තා වුණා.
හොඳයි, ඩුබායිහිදී පැවැත්වුණු COP28 සමුළුවේදී ලෝකේ පළමු වරට ෆොසිල ඉන්ධනවලින් ඉවත්වීමට ලොව රටවල් රැසක් එකඟ වීම සිදු වුණා. පසුගිය බදාදා ඉතින් දින 13ක් පමණ කාලයක් පුරා සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව තමයි රටවල් 194ක් සහ යුරෝපා සංගමය අතර මේ ආකාරයෙන් සම්මුතියක් ඇති වෙලා තියෙන්නේ. මේ ගැන කතා කරමු අමල්.
ඔව් නිපුණ, මේක ඇත්තටම මුළු ලෝකයේම මේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයි. ඒ වගේම මේ දේශගුණික විපර්යාස වලින් තියෙන හානිය අවම කරගන්නට මේ මුළු ලෝකයේම ෆොසිල් ඉන්ධන භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට තමයි මේ විදිහට ගිවිසුමක් ඇති කරලා තියෙන්නේ. මේ අපි COP28 හැටියට හඳුන්වන මේ සති දෙකකට ආසන්න කාලයක් තිබිච්ච මේ සමුළුවේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ ලෝකේ රටවල් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ෆොසිල ඉන්ධන අවසාන කිරීම සම්බන්ධයෙන් අලුත් පියවරක් ගන්න, ඒක පළමු පියවර තබන්නට ඔවුන් මේ ප්‍රඥප්තියට එකඟතාවය දක්වලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් තිබිලා තිබුණේ නැහැ. ඉතින් මේ ප්‍රථම වතාවට තමයි මේ COP28 සමුළුවේදී රටවල් එකඟ වුණේ ඉදිරියේදී තමන් මේ ෆොසිල භාවිතය අවසන් කරන්නට පියවර ගන්නවයි කියලා. නමුත් මෙතනදී කුඩා රාජ්‍යයන් විශේෂයෙන්ම දූපත් රාජ්‍යයන් නගපු කාරණාව තමයි ඔවුන් තමයි වැඩිපුරම මේ දේශගුණික විපර්යාස වලින් පීඩාවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ විශේෂයෙන්ම කුඩා දූපත් රාජ්‍යයන් මුහුදු මට්ටම ඉහළ යාම නිසා දිගින් දිගටම පීඩාවට පත් වෙන පමණක් නෙමෙයි, සමහර කුඩා දූපත් සම්පූර්ණයෙන්ම ගිලා යෑමේ අවදානමටත් ඔවුන් ලක් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ කුඩා රාජ්‍යයන් සඳහන් කළා ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට දේශගුණය සම්බන්ධයෙන් මේ සමුළුව විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් හරි පියවරක් ගත්තේ නැහැයි කියලා එවැනි චෝදනා තිබුණත් විශේෂයෙන්ම අධිගත්තු චීනය සහ ඇමරිකාව ලෝකයේ වැඩිපුරම පරිසරයට හානි වෙන ආකාරයට ඉන්ධන භාවිතා කරන රටවල් දෙකක්. ඉතින් ඔවුනුත් මේ අවස්ථාවේදී එකඟතාවයකට පැමිණලා තියෙනවා ෆොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන්ම අවසන් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. මේකෙන් අදහස් වෙන්නේ ෆොසිල ඉන්ධන භාවිතා කිරීම නිශ්චිත කාල සීමාවකින් නවත්වනවා කියන කාරණාව නෙවෙයි. නමුත් එය නැවැත්වීම සඳහා ආරම්භයක් ගැනීමට මේ රටවල් ටික එකඟතාවයක් පළ කරලා තියෙනවා. මේක පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධෙනුත් ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සම්බන්ධෙනුත් බොහොම සුබ ප්‍රවණතාවයක් හැටියට හඳුන්වලා තියෙනවා. නමුත් පරිසරවේදීන් බලාපොරොත්තු වුණා ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයෙන්ට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට වඩා වැඩි නොවන ආකාරයට තබා ගැනීමට මීට කලින් එකඟ වෙලා තිබිච්ච ඒ එකඟතාවයට ඔබ්බට ගිහිල්ලා තවත් මීට වඩා තීරණාත්මක කාරණාවලට එකඟතාවය පළ කරයි කියලා ගෝලීය උෂ්ණත්වය අඩු කරන්නට. එහෙම නොවුනත් මෙතනදී විශේෂයෙන්ම යුරෝපා සංවිධානයේ පෙන්වල දිය තුන මේක සියලුම දෙනා සතුටු වෙන ආකාරයේ සම්පූර්ණ එකඟතාවයක් නොවුනත් ගෝලීය වශයෙන් හොඳ පරිසරය ආරක්ෂා කර ගැනීමටත් ඒ වගේම ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම නැත්නම් අවම මට්ටමක තබා ගැනීම සඳහා මේක හොඳ කාරණාවක් වීම නැත්නම් සුබ ආරංචියක් හැටියට ඔවුන් මේක හඳුන්වලා දුන්නා.
ඔද මේ සියලු දේවල් අතරතුර ඉන්දිය පාර්ලිමේන්තුව ආරක්ෂාව උල්ලංඝනය කිරීමක් හේතුවෙන් පහුගිය බදාදා හදිසියේ ඉන්දිය පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීමකට පියවර ගත්ත කියලා වාර්තා වෙනවා. මෙහිදී විශේෂම පුද්ගලින් සිව් දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා කියලත් අපට ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඉතින් මේ සුවිශේෂී සිදුවීම ගැන තමයි එහෙමනම් අවසාන වශයෙන් අපි අවධානයක් යොමු කරමු.
ඔව් නිපුන මේක ඇත්තටම බොහොම දෙනා මවිතයට පත්වෙච්ච කාරණාවක් වුණා. මොකද ඉන්දියාවේ පාර්ලිමේන්තුව ඉතාමත්ම දැඩි ආරක්ෂාව සහිත පාර්ලිමේන්තුවක්. ඒකම මේ අලුත් පාර්ලිමේන්තුව මෝඩි අග්‍රාමාත්‍යවරයා විසින් මෑතකදී විවෘත කරපු මේ අලුත් පාර්ලිමේන්තුව බොහොම දැඩි රැකවල් මැද්දේ තමයි මේ පාර්ලිමේන්තු සභාගර්භයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ. එසේ තිබියදී පුද්ගලයෙක් මහජන ගැලරියෙන් සභාගර්භයට පැනලා කහපාට දුම් බෝම්බයක් වගේ දෙයක් පාර්ලිමේන්තුව තුළ පුපුරලා හැරීම තුළින් පාර්ලිමේන්තුවේ ලොකු කලබගෑනියක් ඇති කළා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට අත්හිටවලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමහරුන් බිය වුණා මේක පාර්ලිමේන්තුවට එල්ලවන ත්‍රස්ත ප්‍රහාරයක්ද කියලා. නමුත් මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ඔවුන්ගේ අරමුණ වුණේ මොකක්ද කියන එක පිළිබඳව තාමත් නිශ්චිත වශයෙන් සඳහන් වෙලා නැහැ. නමුත් මේක තව අපූරු කාරණාවක් වෙනවා නිකුණ මේ ප්‍රහාරය එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවට මේ විදිහට පුද්ගලයන් 4 දෙනෙක් පැනලා මේ විදිහට දුම් බෝම්බයක් පාර්ලිමේන්තුව තුළ පුපුරවා හරින්නේ හරියටම මීට අවුරුදු 22කට කලින් පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයක් අනුස්මරණය කරන අවස්ථාවකදී. දැන් අවුරුදු 22කට කලින් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට තුවක්කුකරුවන් පහක් කඩා පැනලා වෙඩි තැබීමක් සිද්ධ කළා. ඒ වෙඩි තැබීමේ ප්‍රතිඵලයක් හැටියට ආරක්ෂක නිලධාරීන් 8 දෙනෙක් සහ ඒ පරිශ්‍රමය බාර හිටව පුද්ගලෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඉතින් ඒ ප්‍රහාරය පිළිබඳ නැවත සිහි ගැන්වීමක් කරන අවස්ථාවේදී තමයි මේ විදියට නැවත වතාවක් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් මේ මන්ත්‍රණ සභාවේ ආරක්ෂාව බිඳ දමමින් මේ විදියට පුද්ගලයන් මේ දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කරේ. ඉතින් සමහරුන් සඳහන් කරනවා මේක මේ 22 වෙනි සංවත්සරයේ සැමරීමක් වන්නට පුළුවන් කියලා. ඊට අමතරව මේ දේශපාලනික පණිවිඩයක් දෙන්නට මේ පුද්ගලයන් මේක කරන්නට ඇති කියලා, විශේෂයෙන්ම විරකියාව සම්බන්ධයෙන් ඒ වගේම ජීවන වියදම ඉහළ යාම වගේ කරුණු මූලික කරගෙන මේ අය මේ කටයුතු කරන්නට ඇති කියලා. නමුත් මේ දැනට අත්අඩංගුවේ තියෙන පුද්ගලයන් 4 දෙනා සම්බන්ධයෙන් වැඩිපුර විස්තරයක් මේ වෙනකොට තවමත් අනාවරණය කරගෙන නැහැ. නමුත් මේ 4 දෙනාගෙන් අඩු ගානේ එක් පුද්ගලයෙක්වත් මීට කලින් අවස්ථාවලදී රජයට විරෝධතාවලදී පෙනී හිටපු පුද්ගලයෙක් හැටියට ඉන්දිය ජනමාධ්‍ය විසින් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා.
හොඳයි, ගෙවිගෙන යන සතියේදී ලෝකයෙන් වාර්තා වුණ උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් තමයි අපි SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගෙන් සාකච්ඡා කරමින් සිටියේ. අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධුනේ මේ කතාබහට ප්‍රංශපුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. එවනම් අමල්, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග අද දවසේදීත් සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේ ලෝකයෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරු අපිට සමීප කරාට. මෙහෙමනම් අපි ලබන සතියේත් මුණ ගැහෙමු. අයිබුවන් අමල්.
අයිබුවන් නිකුත්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.